கௌரவ சின்னத்தம்பி யோகேஸ்வரன்.
முதல்ல எங்களது துரை ரத்னசிங்கம் அவர்கள் பேசுவார் என்ற இடத்துக்கு.
துரை ரத்னசிங்கம் கௌரவ.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, சுகாதாரம் போஷணை மற்றும் சுதேச வைத்திய அமைச்சு மற்றும் மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் உலர்வலய அபிவிருத்தி அமைச்சு ஆகிய இரு அமைச்சினுடைய குடிநிலை விவாதத்திலே உரையாற்றுவதற்கு கிடைத்த சிறிய வாய்ப்புக்கு நன்றி. இந்த அமைச்சு பல சவால்களை எதிர்நோக்குகின்ற அமைச்சாக இருந்தும் இந்த அமைச்சை மிகவும் செயற்திறனோடு கௌரவ அமைச்சர் ராஜிதே சேனாரட்ன அவர்கள், அவருடைய ராஜாங்க அமைச்சர், அதேபோன்றும் கௌரவ அமைச்சர் சந்திராணி பண்டார் அவர்களும், அவருடைய பிரதி அமைச்சரும், செயலாளர், உயரதிகாரிகள், பணிக்குழுவினரும் சேர்ந்து மிகவும் செம்மையாக நடத்தி வருகிறார்கள். இது ஒரு செயல்திறனோடு இயங்குகின்ற அமைச்சாக நான் இதை பார்க்கின்றேன். இதில் பல சிறப்பு விடயங்கள் இருந்தாலும் அவைகளை விடுத்து நேரத்தின் தேவை கருதி எங்களுடைய மாவட்டத்தில் உள்ள சில பிரச்சனைகளை மட்டும் இங்கு சுட்டி காட்ட விரும்புகிறேன். ஏனென்றால் அமைச்சர் அவர்கள் மிகவும் அக்கறையோடு இருந்து எங்களுடைய பேச்சுகளை செவிமடுத்திக் கொண்டிருக்கிறார். இங்கே நாங்கள் குறிப்பிடுகின்ற விடயங்கள் எங்களுடைய அமைச்சருடைய கவனத்திற்கு எடுப்பட்டு ஒரு நல்ல தீர்வு கிடைக்கும் என நாங்கள் திட்டவட்டமாக நம்புகின்றோம். திருகோணமலை மாவட்டத்திலே வடபுறமாகவும் தென்புறமாகவும் இருக்கின்ற கிராமிய வைத்தியசாலைகள் பல கஷ்டங்களோடு இயங்கி வருகின்றது. என்றால் ஏராளமான மக்கள் கிராம சூழலில் வாழ்கின்ற வறிய மக்கள், அவர்கள் அவங்களுடைய வைத்திய வசதிக்காக வசதியான வைத்தியசாலைகளை நாடி செல்வது கஷ்டம். இந்த நிலையிலே இங்கு உள்ள கிராம வைத்தியசாலைகள் பல மூடப்பட்டிருக்கின்றது வைத்தியர் இல்லாமல். வைத்தியிலிருந்தும் போதிய வட வாய்ப்போடு இயங்காத வைத்தியசாலைகளும் இருக்கின்றது. அந்த வைத்தியசாலையுடைய பெயர்களை நான் குறிப்பிடுவது நேரம் விரயமாகும் என்று எண்ணுகின்றேன். எனவே திருவண்ணாமலை மாவட்டத்தில் உள்ள இந்த 11 பிரதேச செயலாளர் பிரிவிலே உள்ள வைத்தியசாலைகளும் ஒரு கவனத்தில் எடுக்கப்பட்டு அங்கு அவைகள் தரம் உயர்த்தப்பட்டு அந்த பிரயத்தில் உள்ள வசதி குறைந்த மக்களுக்கு அந்த வைத்தியசாலைகள் பூரணமாக சேவை செய்வதற்கு நீங்கள் வழிசமைக்க வேண்டும் என்று நான் மிகவும் அன்பாக கேட்டுக்கொள்கின்றேன். இந்த கிராமிய வைத்தியசாலைகளிலே இம்முறை ஆம்புலன்ஸ் வண்டிகள் அமைக்கப்பட்டாலும் பல தேவையான கிராம வைத்தியசாலைகளுக்கு ஆம்புலன்ஸ் வண்டி அனுப்பப்படவில்லை. அது அந்த பகுதி மக்களுடைய ஒரு பெரும் குறியாக இருக்கின்றது. ஏனென்றால் அங்கு விஷக்கடிகள் ஏனைய விபத்துகள் வரும் பொழுது உடனடியாக அவர்களை திருவண்ணாமலை பொது வைத்தியசாலைக்கு கொண்டு வரவோ அல்லது வேறு வைத்தியசாலைக்கு கொண்டு போவதிலோ பல கஷ்டங்கள் இருக்கிறது. அண்மையிலே பிரிகல் பிரதேசத்தில் நடந்த ஒரு துக்கமான சம்பவத்தை நான் உங்களுக்கு இந்த சந்தர்ப்பத்திலே ஞாபகப்படுத்த விரும்புகிறேன். அந்த பிரதேசத்திலே கல்வி வசதியற்றவர்கள், அங்குள்ள ஒரு இளம் யுவதி பல்கலைக்கழகம் சென்று, மிகவும் வறிய குடும்பத்தைச் சேர்ந்தவர், பல்கலைக்கழகம் சென்று பட்டம் பெற்று அவர் நிறைவு ஆண்டை நிறைவு செய்து கொண்ட பொருத்தில் அவருடைய சிநேகிதர் நண்பர்களோடு அங்கு ஒரு கடற்கரைக்கு போன இடத்திலே தற்செயலாக அவர் கடலில் விழுந்து அவர் ஆபத்தான் நிலை ஏற்படுத்திய பொழுது அவரை அங்கிருந்து ஈச்சலம்பத்த வைத்தியசாலையை கொண்டு சென்றார்கள். அங்கு வைத்தியர் இல்லை. அதன் பிற்பாடு சேரல் வைத்தியசாலையை கொண்டு வந்தார்கள், அங்கு வைத்தியர் இல்லை. மூதூர் வைத்தியசாலையை கொண்டு வரும் பொழுது அவருக்கு வேண்டிய உபகரணங்கள் அதற்கு செய்யக்கூடிய இல்லாத காரணத்தினால் அவர் திருவண்ணாமலைக்கு எடுத்து வரும் பொழுது இடையிலேயே உயிரிழக்க வேண்டிய ஒரு துப்பாக்கி நிலைமை ஏற்பட்டது. ஆனபடினால் தான் உங்களை மிகவும் வினயமாக கேட்கின்றேன், சேர்வலை, ஈச்சலம்பத்து, புல்மூட்டை, கோமரங்கடவிலை, பதவிசிறிபுரை, முறவேவ போன்ற அந்த பிரதேச வைத்தியசாலைகளை நீங்கள் தரம் உயர்த்தி அங்குள்ள ஏழை மக்களுக்கு உதவ வேண்டும் என்று உங்களை மிகவும் வினயமாக இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த பகுதிகளிலே வைத்தியர்களை பெறுவது கஷ்டமாக இருக்கின்றது. வைத்தியர்கள் போனாலும் அங்கு இருப்பதில்லை. காரணம், அவர்கள் தொடர்ந்து அந்த வைத்தியசாலை போனால் 2-3 வருடங்கள் இருக்கும் பொழுது அவர்கள் அந்த தங்களுடைய துறையில் ஒரு வெறுப்படைகின்ற நிலைமையை காணுகின்றோம். அப்படியே இந்த கிராம வைத்தியசாலைகளுக்கு நீங்கள் ஒரு வருட ஒரு அடிப்படையிலே அனுப்பினால் நான் நினைக்கிறேன் அவர்கள் ஒரு வருடம் சந்தோஷமாக எந்த கஷ்ட பிரதேசமாக இருந்தும் சேவை செய்து விட்டு அவர்கள் வரக்கூடிய ஒரு சூழ்நிலை ஏற்படும். ஆனால் வசதியான இடத்தில் இருக்கிற வைத்தியர்களுக்கு பல வயசுகள் இருக்கின்றது. ஒன்று, அவர்கள் வைத்தியசாலைக்கு இலகுவாக போகிறார்கள், பின் நேரங்களில் மேலதிகமான வைத்திய சேவை செய்து பணம் ஈட்டக்கூடிய ஒரு வசதி அவர்களுக்கு கிடைக்கின்றது. ஆனால் கிராமப்புறங்களிலே போய் சேவை செய்கின்ற வைத்தியர்களுக்கு அப்படியான வசதிகள் இல்லை. முழுமையாக தங்களை அர்ப்பணித்து அங்கு செய்ய வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. அதனுடைய அந்த கிராம வைத்தியசாலைகளே நீங்கள் கூடுதலாக கவனம் எடுக்க கொண்டு கேட்டுக்கொள்கின்றேன். திருவண்ணாமலை மாவட்டத்திலே இங்கு எனக்கு முன்பு பேசி எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள், திருவண்ணாமலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர்கள் பல விடயங்களில் இங்கே சுட்டிக்காட்டியிருந்தார்கள். குறிப்பாக மூதூர் வைத்தியசாலை பல தேவை குறைகளோடு இருக்கின்றது, ஆளணி குறையோடு இருக்கின்றது. அதே போன்று கிணியா வைத்தியசாலை, தம்பராவம் வைத்தியசாலை, புல்மூட்ட வைத்தியசாலை, முறவே பதவி சுதிபுர, கோமரங்கடவர், அதே போன்று ஈச்சரம்பட், சேருவலை, தோப்பூர் போன்ற வைத்தியசாலைகள் பல குறைபாடுகளோடு இயக்கி வருகின்றது. அவைகள் உங்களுடைய கவனத்துக்கு எடுக்கப்பட்டு அவைகள் தேண்டிய சேவைகள் செய்வதற்கு நீங்கள் ஆக்கமளிக்கப்படும் என்று கேட்டுக்கொள்கின்றேன். மற்றது இந்த மோச்சரி, பிரேதங்களை பாதுகாப்பு வைத்திருக்கின்ற மோச்சரிகள் ஒவ்வொரு பிரேதத்திலையும் ஒரு வைத்தியசாலையில் செய்து கொடுக்க வேண்டும். இப்போ ஒரு உதாரணமாக பொல்மூட்டையில் ஒரு விபத்து நடந்துவிட்டால் அந்த சடலத்தை திருவண்ணாமலை தள வைத்தியசாலை கொண்டு பொது வைத்தியசாலைக்கு கொண்டு வர வேண்டிய ஒரு நிலைமை ஏற்படுகின்றது. அந்த மிக வறிய மக்கள் அந்த பூத உடலை திருவண்ணாமலை பொது வைத்தியசாலையை கொண்டு வந்து அடுத்த நாள் பிரேத பரிசோதனை செய்து தங்களுடைய இடத்தை கொண்டு போவதற்கு அவர்களால் தாங்க முடியாத
கௌரவ உறுப்பினர் இன்னும் ஒரு நிமிடத்தில் நிறைவு செய்யும், இன்னும் ஒரு நிமிடம் இருக்கின்றது.
சில கஷ்டங்களை படுகிறார்கள். ஆன அப்படினால் ஒவ்வொரு பிரதேசத்திலையும் அங்குள்ள பிரேதங்களை பார்க்க அடக்கம் வைக்கத்துக்கு பாதுகாப்பாக வைக்கக்கூடிய ஒரு மோச்சரி வசதியை நீங்கள் கண்டிப்பாக செய்து கொடுக்க வேண்டும். அத்தோடு ஒரு சட்ட வைத்திய அதிகாரி JMO இப்பொழுது நடந்த திருவண்ணாமலை மட்டும்தான் ஒரு JMO இருக்கிறார். வெறுகல் மட்டக்களப்பு மாவட்டத்துக்கு அழுதாய உள்ள வெறுகலில் இருந்து ஒருவர் உயிரிழந்தால் அவரை திருவண்ணாமலைக்கு தான் கொண்டு போக வேண்டும். அவர் கொண்டு போகிறதுல வருகிற சில வழியில் 3 நாட்கள் கூட அந்த உடலங்களை அடக்கம் செய்ய முடியாத நிலைமை இருக்கின்றது. அவருடைய இதில் நீங்கள் கவனித்து ஒவ்வொரு பிரதேசத்தில் வைத்தியசாலையிலையும் சில அபிவிருத்தி வேலை மேற்கொள்ள வேண்டும். அதுபோன்றும் என்னுடைய மகளிர் அமைச்சை பொறுத்தளவிலேயும் திருவண்ணாமலை மாவட்டத்திலே பல பிரச்சனைகள் இருக்கின்றது. ஒன்று, வெளிநாடு செல்கின்ற தாய்மாருடைய பிள்ளைகளுடைய
கௌரவ உறுப்பினர் சுருக்கமாக நிறைவு செய்யும்.
ஆமாம், நன்றி. அத்தோடு கணவனை இழந்த பெண்கள், தலைமை தாங்குகின்ற குடும்பங்கள், அதே போன்று அங்கவீனராக இருக்கின்ற பெண்கள், தாய் தந்தரை இழந்து இருக்கின்ற பெண்கள், இப்படி பல கஷ்டங்களோடு அந்த பகுதி மகளிரம் பெண்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவர்களுக்கான விசேட திட்டங்களை செய்திக்க வேண்டும். விசேடமாக நீங்கள் திருவண்ணாமலைக்கு சவமளித்து அந்த திட்டங்களை மேற்கொள்ள வேண்டும். நாங்கள் உங்களோடு பயன்பெறுவதற்கு ஆயத்தமாக இருக்கின்றோம் என்று கூறி சந்தர்ப்பத்துக்கு நன்றி கூறி அமர்கின்றேன். நன்றி
கௌரவ ஏசாவித்தானகி.
அருக்கார்க் சபா சபாபத்துமணி, அத தின சுவிசேஷி அமாத்தியான்ச தேக்க வைசீர்சியான் கண விவாதிரகன் விழாவே அவஸ்தாவா கிளபாதீம் சம்பந்த சுத்திவந்தேனும் மைத்துனா மேராட்டே அயவய விவாதேகதி சதுரேன் கதா கரண்ட புலுவங் அவஸ்தாவாக் சவுக்க அமாத்தியான்சே வெனுவேன் வேணும் கிசுது ரஜையா கிசுது ஆண்டுவாக் வெங்கர்புனது விஷால முதலாக் வெங்கரலா மேராட்டே சவுக்கிய வெனுவேன் அட்டே ஜனதா வெனுவேன் ஹிதன்ன அவசியத்தனட்ட மே ஆண்டுவ பத்தலா இன்னுவாக்கினுங்க ரட்ட பெண்ணில தீரும் வகையும் மேலா விசேஷம் மதக்கரண்டோன ராஜித சேனாரந்த கரு அமாத்தியவரையா தமங்கே வபசரியும் ஒப்பட்ட கிஹில்ல மே சௌக்கிய சேஷ்டே நவமு நெத்தான் நிர்மாணசீலி விதியர வினஸ்கரான்னு அவசிய தேங்க அந்துணகிற வினஸ்கரன் விழாவா வக்கடி ரோகி மெனுவேன் එවගේම ඔබ දන්නවා සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න සමහර වෙලාවට මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වෙන්න ඕන කාරණාවලට පවා මැදිහත් වෙලා සුවිශේෂී දායකත්වයක් ශක්තියක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් ලබා දෙන වෙලාවක අපි විශ්වාස කරන මේ රටේ සෞඛ්‍ය මුළු ශේෂ්ඨ සියල්ලම එකම වෙලාවක ඉහළට යන වෙලාවක් මම ඒක මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා අපි දැක්ක පහුගිය මාස දෙක තුනකට ඉස්සෙල්ලා මම නියෝජනය කරන රතුපුර දිස්ත්‍රික්කයේ සමසෞඛ්‍ය වෛද්‍ය පීඨයක් ආරම්භ කළා රතුපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම ශික්ෂණ රෝහලක් බවට පත් කරලා ඒ වගේම විශේෂයෙන් පළාත් සභාව තුළ රජයේ අපහසුතාවයට සමහරලාට පත් කරන උත්සාහ කරන පළාත් සෞඛ්‍ය සේවය ඒ සියලු දේවල් පැත්තකින් තියෙන සියලු අඩුපාඩුකම් පළාත් සෞඛ්‍ය සේවයේ සපුරන්න පුළුවන් තැන හිටගෙන අද කටයුතු කිරීම පිළිබඳ ගරු ඇමතුමාට මේ අවස්ථාවේදී අපි ගෞරවය පුද කරන ඒ වගේ විශේෂයෙන් මේ පහුගිය කාල සීමාව තුළ අහිංසක දුප්පත් මිනිස්සුය ගැන හිතලා ඖෂධවල මිලාඩු කිරීම අද විපක්ෂයේ මන්ත්‍රීවරු මේක දකින්නේ නැහැ මේක අඩුම ගානේ මේ වටිනාකම අපේ රටේ ජනතාවට ආවා කියලා වචනයක් කියාගන්න බෑ විශේෂයෙන් වෛද්‍යවරුවත් කතා කරනවා නම් අපි සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු උදේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ වගේ මහා දෙවැන්ත වැඩසටහනක් ආරම්භ කරා හෘද රෝගියෙක් වෙනුවෙන් ස්ටෙන්ට් එකක් ගන්න බැරුව රෝගීන් මැරිච්ච යුගයක් අවසන් කරලා පිළිකා රෝගීන් වෙනුවෙන් එන්නතක් ගන්න බැරුව රෝගීන් මැරිච්ච යුගයක් අවසන් කරලි වෙලා මේක පරිවර්තනීය වෙනසක් කිරීම සම්බන්ධව එතුමාට මේ රටේම ගෞරවය හිමිවෙන්න ඕන කියන කාරණාව මම පාර්ලිමේන්තුවේ පසුබිම් මන්ත්‍රීවරයෙක් විදියට මතක් කරනවා ඒ වගේ මම මට ලැබිලා තියෙන කෙටි වෙලාව තුල යම් කාරණාවක් මතු කරන්න ඕන ගරු සභාපතිතුමනි ඒ තමයි අද විවාදයට ගැනෙන ළමා හා කාන්තා කාර්යංශයේ අමාත්‍යතුමියගේ වැය ශීර්ෂය මේ වැය ශීර්ෂය ගැන ගත්තොත් එහෙම අපි පාර්ලිමේන්තුවේ යම් කාලයකට ගොඩක් කතා කරනවා දැන් පහුගිය කාලේ මට මතකයි මීට අවුරුද්දකට දෙකකට ඉස්සරහ සේයා දැරියගේ ඝාතනය දූෂණය ගැන කතා කළ මේ රටේ මරණ දණ්ඩනය ගේන මහා විශාල කතිකාවක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙලා ඒක එහෙම මේ සිද්ධියත් එක්ක මේක වැල්ලා ගියා. ගරු ඇමතුමීට වැඩක් කරන්න ඒ වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය වුණෙක් නැහැ. දේශපාලනඥයෝ ගැන කතා කරාට එක එක තැන්වල ඒ වෙනුවෙන් යමක් කරෙත් නැහැ. නිකම් මේක වැල්ලා ගියා. දැන් මේ වෙනකොට මාධ්‍ය තුලින් යම් අනාවරණයක් කරාට හැංගිලා ගිහිල්ලා තියෙනවා මේ දේශපාලනඥයෝ කරන ලද ස්ත්‍රී දූෂණ ක්‍රියාවලිය. දැන් ගාල්ල දිසාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අහිංසක දැරියක් දූෂණය කරනවා මේ රටේ ඒක අමතක කරන්න උත්සාහ කරනවා. ඒක වහන්න උත්සාහ කරනවා. ඒක නෙමෙයි දේශපාලන. ඒක විපක්ෂේ කරත් ආණ්ඩු පක්ෂේ කරත් ඒ වගේ තුප්පහයි දේශපාලනයේ දෙන මේ රට වින කරන මේ රටේ අහිංසක දැරියන් බිල්ලට ගන්න දේශපාලනඥයෝ විපක්ෂයටත් කතා කිරීමේ හයිය තියෙන්න ඕන. මොකද දේශපාලනඥයා කියන්නේ මේ තමන්ගේ බලය අනිසිරස භාවිතා කරමින් දූෂණ වංචායල් කරලා අහිංසක දරුවෝ තමන්ගේ අවශ්‍යතා පිරිමහ ගන්නව නම් ඒ වෙනුවෙන් ආවරණයක් දෙන්න කාට හරි පුළුවන් නම් මං හිතනවා දේශපාලනෙට නෙමෙයි පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න සුසු නැහැ. ඒ නිසා මම මේ උත්තරීතර සභාවෙන් ඉල්ලීමක් කරනවා ඒ ඒ ඒ සිදුවීම අද වෙනකොට වෛද්‍ය වාර්තාවලින්
ගරු මන්ත්‍රීතුමාට විනාඩියක් ඔබතුමාට දෙනවා විනාඩියක් තියෙනවා
අවසන් කරනවා ඒ අනාවරණය වෙලා තියෙද්දි අපිට ලොකු වේදනාවක් තියෙනවා මේ රටේ නීතියේ හිදැස් තියෙනවද නැත්නම් මේ රටේ නීතිය දේශපාලනඥයන්ට ඕන විදිහට පාලනය කරනවද ඒ කියන පළාත් සභා මන්ත්‍රීවරයා කිසිදු හේතුවකට වැරදිකරුවෙක් නොවි අඩුම තරමේ බන්ධනාගාරගත කිරීමක් සිදු නොවි එක දිනකින් ඔහුව නිදහස් කළ යවනවා. ඒ නිසා අධිකරණයේ යම් නඩුවක් ගොනු වෙලා තියෙනවා. මේ රටේ සංවේදී නීතිඥවරු ඒ වගේම අධිකරණ විනිසුරුවරු තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. සමහර වෙලාවට පොලිස් දෙපාර්තමේන්තුව මේවට යම් බලපෑම් හින්ද ක්‍රියාත්මක වෙනවා. විධියේ වැරද්දක් ඇති වුණා මේ වැරද්ද හදන්න අවශ්‍යයි. ඒ නිසා මම විශ්වාස කරනවා හැමදාම කතා කර කර හිටියට සිදුවීමක් වුණාට පස්සේ ඒ සිදුවීම වටා ගොනු වෙලා ඉවෙලා ඒකට විකල්ප හොයනට එහා ගිහිල්ලා මේ රටේ මේ ජාතිය දේශපාලනයෝ මේ වගේ රටට වින කරන දේශපාලනඥයෝ ඒ වගේම මංකොල්ලකාරයේ දූෂකයෝන්ගේ පිරිච්ච රටක් එතනින් එහාට අරගෙන යන්න ශිෂ්ට සම්පන්න ගමනක් අරන් යන්න නම් අපි මේකේ නීති රීති වෙනස් කරගන්න ඕනේ. ඒකට කාලය උදා වෙලා තියෙනවා කියන එක මතක් කරගනිමින් නැවත වතාවක් අපේ ගරු රාජි සේරාරත්න අමාත්‍යතුමාටත් ඒ වගේම චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමියටත් මේ වසරේ ලැබිලා තියෙන මාසයක කාලය තුල මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දිශාවට මෙරට අරන් යන්න පුළුවන් ශක්තිය තමන්ගේ අමාත්‍යංශය තුලින් ගෙනියන්න හැකි වේවා කියමින් මගේ කෙටි වචන කීපය අවසන් කරනවා.
නන්දරේ Honorable Siani Vijay Vikrama.
ආරක සභා සභාපතිතුමනි මට මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ රටේ ජනතාවට ඉතාමත් සම්බන්ධ වූ අමාත්‍යාංශ දෙකක් හැටියට ඉතා ජනතාවත් එක්ක බැඳුණු අමාත්‍යාංශ දෙකක් ගැනයි කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරද්දී ගරු ඇමතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගන්නා ලද ප්‍රගතිශීලී තීරණ ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි බෙහෙත් මිල යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒක රටේ ජනතාවට බොහොම සාධාරණයක්. ඒ වගේම සමහර බෙහෙත් වර්ග වෙළඳපොලේ නැති අවස්ථා ඇති වෙලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරද්දී ඉතාමත් කෙටියෙන් කාරණා කීපයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගරු ඇමතිතුමනි. විශේෂයෙන්ම අද රටේ අපිට මේ රටේ විෂ වස විස භාවිතයත් එක්ක වකුගඩු රෝගය, පිළිකා රෝගය, හෘද රෝග ඇතුළු බෝනවන රෝග රාශියක් රටේ පැතිරිලා තියෙන අවස්ථාවක්. ගියක් ගානේ මොකක් හරි බෝනවන රෝගයක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට විතරක් මේක කියලා වැඩක් නැහැ. ඒ ඔබතුමත් මේ රටේ කාබනික වගාව අපිට කලින් තිබුණු ඒ දේශීය වගාවන් ඇති කරලා වසවිස කියන දේ ආහාරයට විතරක් නෙමෙයි වතුරටත් එකතු වෙනවා. අවසානයේ වායුවටත් එකතු වෙනවා. මේ හැම දෙයක්ම එකට බද්ධ වෙනවා. ඒ නිසා ඒ වසවිසෙන් තොර රටක් ආහාර ඇති කරන්නට සෞඛ්‍ය ඇමතිවරයා විදියටත් පියවර ගන්න කියලා අවධානය යොමු කරනවා. ඒ වගේම කිරිපිටි ගැන සහ අපි පහුගිය දවස්වල බිස්නස් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පාරිභෝගික සේවා අධිකාරියේ වාර්තා ගැන කතා කරද්දී පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂයෙන්ම ගරු ඇමතුමනි කිරිපිටි වර්ග ගැන මේ රටට ගෙන එන ආනයනික කිරිපිටි ඇත්තට මේ ආයතනයත් එක්ක කතා කරද්දී අපිට දැනගන්න ලැබුණු කාරණයක් තමයි මේ තාම කිරිපිටිවල තියෙන්නේ මොන මේදද කියන කාරණේ හොයලා නැහැ කියන එක. ඊළඟට තව කාරණයක් විශේෂයෙන්ම එළඟි තෙල් වලට පාම් ඔයිල් සහ බෝවයින් කියන සත්ත තෙල් එකතු කරලා එළඟි තෙල් හදලා මේ එක වැටලීමක් රටේ ජනතාවට කන්න දෙන. ඉතින් මේ 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 වගේ කාරණා නිසා තමයි අපේ රටේ මේ දියවැඩියාව අපි විශේෂඥයෝ වෛද්‍යවරු නෙවෙයි හැබැයි අපිට තේරෙනවා දැනෙනවා මේ දියවැඩියාව වගේ අධික රුධිර පීඩනය මේ වගේ රෝග ජනතාවගේ දැන් වැඩි වශයෙන් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණා දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඉක්මනින් මේවයි ප්‍රතිඵල හොයලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ විමර්ශන වාර්තා ගැන පාරිභෝග අධිකාරිය විසින් ඉදිරිපත් කළ තියෙන වාර්තාව සහ සත්ත්ව තෙල් භාවිතය ව්‍යාජ ලෙස එළඟි තෙල් සෑදීම ගැන ඒ ඉදිරිපත් කළ තියෙන වාර්තාවත් මම හැන්සඩ් ගත කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු ඇමතුමනි, අපේ දිස්ත්‍රික්කයේ අපේ නියෝජ්‍ය ඇමතුමත් අම්පාර දිස්ත්‍රික්කයේ තමයි. හැබැයි හැම රෝහලකම අඩුපාඩු තියෙනවා. අම්පාර මහරෝහල ඇත්තටම ඉතා දියුණුවක් තියෙන රෝහලක්. ඒ වගේම මෙහි විශේෂයෙන්ම මේ අවස්ථාව වෙනකොට ඒ හෘද රෝග සම්බන්ධයෙන් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. හැබැයි මේ හෘද රෝග ඒකකය හරියට පිහිටුවලා ඒ සෑම අතින්ම ඒ හෘද රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් විදියට ඒ රෝහල සංවර්ධනය කළ යුතු වෙනවා. ඒ කාරණය ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම සීටී යන්ත්‍රයත් අපි පහුගිය දවස්වල වෛද්‍යවරයා ලංකාතිලක ජයසිංහ අපේ හිටපු වෛද්‍ය අධ්‍යක්ෂකවරයා අසනීප වෙන වෙලාවෙත් අපිට සීටී යන්ත්‍රය තිබුණේ නැහැ ඇමතුමනි. ඒ අදාළ පහසුකම් අපිට සම්පූර්ණයෙන්ම ලබා දෙන්නත් කටයුතු කරන්න මේ වෙනකොට ලැබිලා තියෙනවා. හැබැයි මේ හොඳ අලුත් උපකරණ අවශ්‍යයි ගරු ඇමතුම. ඒ නිසා ඒ කාරණා විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම දෙහිඅත්ත කණ්ඩිය රෝහල විශේෂයෙන්ම මේ ජනතාවගේ ඉල්ලීමක්, විශාල ජනගහනයක් ජීවත් වෙන පළාතක්. පළාත් සභාව මගින් තමයි ගරු ඇමතුමත් දන්නවා පාලනය වෙන්නේ. විශාල අඩුපාඩු රාශියක් තියෙනවා මේ රෝහල මධ්‍යම රජයට පවරාගෙන දියුණු කරලා දෙන්න කියන ඉල්ලීම රටේ ජනතාවත් ඒ ප්‍රදේශයේ ජනතාවත් මහා සංඝරත්නයත් සියලු දෙනා එකතු වෙලා පහුගිය දිනවල මගෙන් ඉල්ලීමක් කරා. මං ගරු ඇමතුමාගේ අවධානයට සහ මේ කාරණය ඉටු කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය ගැන කතා කරද්දී අද අපේ රටේ ජනගහණයෙන් 52%ක් කාන්තාව ඉන්නේ. මේ රටේ ජනගහණයෙන් වැඩි කොටසකට වගේ කියන අමාත්‍යංශය ඔබතුමියගේ අමාත්‍යංශය විශේෂයෙන්
ගරු මන්තුමිය තව විනාඩියකින් අවසන් කරන්න. තව විනාඩියක් තියෙනවා.
විශේෂයෙන්ම මේ අමාත්‍යංශය ගැන මට කතා කරන්න වෙලාව ඕනි. මොකද මේ අමාත්‍යංශය ගැන අපි කතා කරන්නේ නැත්නම් කවුද කතා කරන්නේ? ඒ නිසා
විනාඩියක් තියෙනවා.
අපි මේ අමාත්‍යංශය යටතේ දරුවෝ ගැන කතා කරද්දී ගරු එමෙතුමිය, ඇත්තටම අද අපේ රටේ විශේෂයෙන්ම උගත් කාන්තාවන්ගෙන් පවා අපිට වැඩ ගන්න විදියක් නැති වෙලා තියෙනවා. මොකද දරුවන් බලා ගන්න ක්‍රමයක් නෑ අපේ රටේ. ඔබතුමියත් අපිත් නෝර්වේ රට රජ්ජියා, අපි බැලුවා ඒ රටේ කොහොමද කාන්තාව වැඩ කරන රටක්, ඒ වගේම ජනතාව සතුටින් ඉන්න රටක් ඒ පහසුකම් හදලා තියෙන්නේ කියන එක. විශේෂයෙන්ම අද උගත් අද මේ රටේ වැඩියෙන් ඉගෙන ගත්ත අය වැඩියෙන් ඉන්නේ, උගත් අය වැඩි ප්‍රමාණයේ ඉන්නේ කාන්තාව තමයි නියෝජනය කරන්නේ. ඒ නිසා මේ රටට ඒ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ දරුවන්ට මොන්ටිසෝරියට යන්නට කලින් පවා රටක් විදිහට අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ පිළිබඳ මේ හැඟීම, මේ සමානාත්මතා හැඟීම, අනිත් අයට ගරු කිරීම කියන කාරණා දරුවගේ පවා ඉඳන් ගිලීලා ගිහිලා දිනවා. ඒ නිසා ක්‍රමවේදයක් හදලා මේ රටට අනාගතයට ගැළපෙන පුරවැසියෙකු බිහි කරන්නට ඒ වැඩපිළිවෙලක් හදන්නට ඕන ගරු ඇමතුමිය. විශේෂයෙන්ම ඒ කාරණයට මැදිහත් වුණොත් මං හිතන්නේ දරු පරපුරත් ඒ වගේම විශේෂයෙන් කාන්තා පරපුරෙත් අයිතිවාසිකම් රාශියක් හැකේවි. ඒ වගේම පෙරපාසල් ගැන මට විනාඩියක් කතා කළා මම නතර කරනවා.
ගරු මන්තුමිය,
පෙරපාසල් අධ්‍යාපනය ඇත්තටම පෙරපාසලේ තියෙන කාන්තාව උගන්වන්නේ
දරුවෝ
තමයි ඉගෙන ගන්නෙ. ඉතින් මේ කාන්තාවන්ගේ ගුණාත්මකභාවය වැඩි කිරීමත්
කෙටින් අවසන් කරන්න ගරු මන්තුමිය.
ඒ අයට සතුටු වෙන්න පුළුවන් විදිහට රටක් විදිහට අපි දීමනාවක් දෙන්නේ නැහැ. ඉතාම අසරණ තත්ත්වයේ ඉඳගෙන තමයි මේ පෙරපාසල් ගුරුවරියන් අපේ අනාගත පරපුර
අවසන් කරන්න ගරු මන්තුමිය.
ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් අපි කාන්තාවන් ඉදියට මේ රටේ නොසලකා හැරපු කොටසක්. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා
සිටිමි.
මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ගරු විජයපාල ඇටියාරච්චි මන්තුමා, ගරු ප්‍රියල් නිශාන්ත මන්ත්‍රීතුමා,
මුළුසන හොබවන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශය පිළිබඳවත්, ඒ වගේම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පිළිබඳවත් ඒ වැය ශීර්ෂයේ සම්බන්ධව කතා කරන්න ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුළුසුනේ සභාපතිතුමනි කාන්තා කටයුතු අමාත්‍යාංශය පිළිබඳව. කාන්තා කටයුතු අමාත්‍යාංශය පිළිබඳව කතා කරනකොට කාන්තාව ගැන කතා නොකරම බෑ. ගරු මන්ත්‍රීතුමනි, කාන්තාව හරි සුන්දරයි. මේ ආදරණීය සුන්දර කාන්තාව එකවර සැනින් උත්තරීතර කාන්තාවක් බවට පත් වෙනවා. ඇයට කියන්නේ අම්මා කියලා, ආදරණීය අම්මා කියලා. අද වෙනකොට මේ රටේ අම්මාවරුන්ට ඇති වෙලා තියෙන ඛේදනීය තත්ත්වය ඉතාමත්ම නරක තත්ත්වයට පත් වෙලා කියලයි අපේ ආදරණීය ඇමතුමියනි මගේ අදහස. ඒකට ප්‍රධාන හේතුව තමයි අද වෙනකොට මේ ආදරණීය දරුව නිර්මාණය කරපු රත්තරන් අම්මලා එක පැත්තකින් වැඩිහිටි නිවාසවලට ගාල් කරලා, තවත් පැත්තකින් ගත්තම් පස්සේ ඒ අම්මාවරු සුවිසල් දරුවන්ගේ නිවෙස් තුළ හිරකාරයන්, ඒ වගේම බැල මෙහෙවරකම් කරන තත්ත්වයකට පත් වෙලා, තවත් අවස්ථාවකදී විශේෂයෙන්ම පාලු සොහොන් පිට්ට නිවල, ඒ වගේම මම්මාවත් වෙල අසරණ තත්ත්වෙන් ඉන්න අම්මාවරු බවට පත් වෙලා, මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙද්දී මං හිතන්නේ අපි මහා උජාරුවට කාන්තාව පිළිබඳව කතා කරමු. අපේ ගරු ඇමතුමියනි, ලංකාවේ වැඩිහිටි නිවාස සංඛ්‍යාව රජයේ ලියාපදිංචි වැඩිහිටි නිවාස සංඛ්‍යාව 3,306ක් 306ක් තියෙනවා. මේ 306ට ගියාට පස්සේ දැකගන්නට පුළුවන් ගරු ඇමතුමියනි, මේ වැඩිහිටි නිවාසවලින් 80%ක් ඉන්නේ දරුව නිර්මාණය කරපු ආදරණීය අම්මලා. දරුව නිර්මාණය කරපු ආදරණීය අම්මලා. අනිත් පැත්තෙන් ගියාන් පස්සේ බලන්න පුළුවන් අපට, සමහර වෙලාවට අපි මාධ්‍ය තුල දකිනවා ඉතාමත්ම ඛේදනීය තත්ත්වයන්. සමහර අම්මලා ඉන්නවා බලුකූඩු වෙලත් ඉන්න අම්මලා ඉන්නවා. මේ දරුව නිර්මාණය කරපු අම්මලා කොහරි තැනක ගරු සභාපතිතුමනි, අපේ උන්ට වැරදිලා තියෙනවා. අපේ උන්ට වැරදිලා තියෙන තැනක් තියෙනවා. අන්නේ වැරද නිවැරදි කරගැනීමේ වැඩ පිළිවෙලක් අපි දියත් කරන්න ඕන කියන එකයි ගරු ඇමතුමියනි මගේ අදහස. මං හිතනවා ඔබතුමියට එවැනි වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. අද වෙනකොට මේ ආදරණීය අම්මලා ගැන සොයලා බලන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කාන්තා කටයුතු අමාත්‍යවරයක් හැටියට මම විශ්වාස කරනවා මෙන්න මේ උත්තරීතර ආදරණීය අම්මා පිළිබඳව සොයා බලයි කියලා. දැන් බලන්න කරු ඇමතුමියනි, අපි මේ වැඩිහිටි නිවාසවලට යනකොට ඒ වැඩිහිටි නිවාසවල තියෙන තත්ත්වය මොකද්ද කියලා. ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව විවිධ විෂයන් වලට වැඩි මුදල් ප්‍රතිපාදන යොමු කරනවා. සමහර වෙලාවට ඒ විශාල මුදලක් වියදම් කරන වෙන් කරන ප්‍රතිපාදන තුල අපට ලැබිච්ච දෙයක්වත් නැහැ. ඒ වගේම ඒ වැඩිහිටි නිවාසවල දුක් විඳින අම්මලගේ තත්ත්වය එක පැත්තකින් සෞඛ්‍ය පිරිහිලා අනිත් පැත්තේ මානසික මට්ටම පිරිහිලා ඒ නිසා අපට දැන් සිදු වෙලා තියෙනවා ඒ ආදරණීය අම්මලගේ මානසික සංවර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් දියත් කරන්න. සෞඛ්‍ය ගරු ඇමතුමනි සෞඛ්‍ය සංවර්ධනය සඳහා වැඩපිළිවෙලක් දියත් කරන්න. ඒ ආදරණීය අම්මල වෙනුවෙන් විවිධ වැඩසටහන් සඳහා වැඩි මුදලක් වෙන් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඔබ තුමියගේ කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් කළ යුතු සහ අපි මහජන නියෝජිතය හැටියට කළ යුතු යුතුකම සහ වගකීම කියන එක පිළිබඳව මම මතක් කරනවා. මම ගරු සභාපතිතුමනි අවධානය යොමු කරනවා. ආදරණීය රත්තරන් අම්ම කෙනෙකුගේ ගුණය මේ මහ පොළොවේ ලියාගෙන 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 ගියොත් අවසන් වෙන්නේ මහ පොළොව ආදරණීය රත්තරන් අම්මගේ ගුණය අවසන් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම විශේෂයෙන්ම කියන්නේ
ගරු මන්ත්‍රීතුමා විනාඩියකින් අවසන් කරන්න විනාඩියකින්.
ගරු මුලසුනේ සභාපතිතුමනි රංජිත් සොයිසමන් අපේ මන්ත්‍රීතුමාගේ ඒ කාලයත් මට ලබා ගන්න කියලා කිව්වා. ඒකින්ද කිසි ගැටලුවක් නැහැ. ඊළඟට මම කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිබඳව. මොකද මම සාම්ප්‍රදායික විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්න කොහෙත්ම ලෑස්ති නැහැ. ඒ නිසා යම් කිසි හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙල පිළිබඳව අපි හැම වෙලාවෙම බොහොම සුබවාදීව විවේචනය කරන්න ඕනේ. ඒ නිසා මම පැහැදිලිවම දන්නවා අපේ දිස්ත්‍රික්කයේ ගත්තම් පස්සේ කළුතර දිස්ත්‍රික්කයේ රාජිත් සේනාරත්න ඇමතුමා අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට මම දන්නේ අනිත් දිස්ත්‍රික්කවලට මේ රැකියා අවස්ථාව ලබා දුන්නද නැද්ද කියලා විශාල රැකියා ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඊළඟට ගත්තට පස්සේ විශේෂයෙන්ම ගොඩනැගිලි රාශියක් රෝහල් වලට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඖෂධ වර්ග කීපයක මිල අඩු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒ ඖෂධ වර්ගවල ප්‍රමිතිය කොහොමද කියන එක පිළිබඳව මේ දවස්වල විවේචනයට ලක් වෙමින් පවතිනවා. ඒවා ඒ ඖෂධ වර්ග මෙහෙට ගෙන්නන්නේ කවුද, බෙදා හරින්නේ කවුද කියලා පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි අපිට ඒක වැඩක් නැහැ. අපි කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සුදුම සුදුත් තියෙනවා, කළුම කළුත් තියෙනවා. ඒක නිසා අපිට ඒ දෙක අතර යම් කිසි කෙනෙක් අපිට නිර්මාණශීලීව වැඩක් කරනවා නම් අපි ඒ කෙනා පිළිබඳව අපි ඇගෙයීමෙන් කතා කරන්න ඕනේ. ඒ නිසා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තන් පස්සේ විශේෂයෙන්ම අද මගෙන් කවුරු හරි හැවුවොත් ගරු අපේ ඇමතුමනි රාජිත් සේනාරත්න ඇමතුමාගේ මල්ලේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා, මොකද මේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක මම කියනවා සියඹලා පැහැදිලිවම තියෙනවා. හැබැයි සමහර ඒවා ගුල්ලෝ ගහලා තියෙනවා, ඈ පණුව දාලා තියෙනවා, නරක් වෙලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් ඒ ගුල්ලෝ ගහලා තියෙන ටික අයින් කරන්න, ඊළඟට නරක් වෙලා තියෙන ටික අයින් කරන්න, පණුව ඉන්නෝ නම් පණුව ටික අයින් කරන්න පුළුවන්. එහෙම හරි අයින් කරලා මේ රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බවට පත් කරන්නට මහජන නියෝජිතය හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. දැන් අපි පැහැදිලිවම දන්නවා එතුමා අපේ නාගොඩ රෝහල ගත්තන් පස්සේ නාගොඩ රෝහලට ගොඩනැගිලි ලබා දීලා තියෙනවා. ඒ ගොඩනැගිලිත් එක්ක ගරු ඇමතුමනි නාගොඩ රෝහලේ හෘද රෝගී අංශය මහිතන්න ඔබතුමා ඒ ගොඩ නැගිල්ල විවෘත කරලා දැන් අවුරුදු දෙකක් විතර වගේ වෙනවා. හැබැයි මේ අංශේ තාම සැත්කම් කරන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා මන් දන්නේ නැහැ. ඒකේ අඩුපාඩු තියෙනවා කියන නිසා. එක පැත්තකින් විශේෂඥ වෛද්‍යවරු නැහැ. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අත්‍යවශ්‍ය උපකරණ නැහැ. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ ජනතාව
ගරු රාජසේනාරත්න ඇමතුමා
කතා කරන්න.
ඔවම ඉවර නැහැ හෘද රෝගී අංශය.
ඔබතුමා විවෘත කරා කියලා නම් ආරංචියක්.
ඒ ඇක්සිඩන්ට් ඇන් ඉමර්ජන්සි එක.
ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ හෘද රෝගී අංශය විවෘත කරන්න. මොකද අපේ ජනතාව දුක් විඳින ජනතාව ඒ රෝගීන් වෙනුවෙන් ඒ කටයුත්ත ඉටු කරන්න කියන පණිවිඩය ලබා දෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ගරු ඇමතුමියනි මම වැඩිදුර කතා කරන්නේ නැහැ. අපේ ගරු ඇමතුමා දන්නවා මම පෙර පාසල් සම්බන්ධව ලොකු වැඩපිළිවෙලක් කළුතර දිස්ත්‍රික්කයේ කරගෙන යන කෙනෙක්. දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරගන්න. ඒ නිසා අද වෙනකොට මං හිතන්නේ ඒ පෙර පාසල් වල ගුණාත්මක භාවය රඳා පවත්වා ගන්නට රජයක් හැටියට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ගුරුවරුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ පෙර පාසල් වලට අවශ්‍ය කරන භෞතික සම්පත් ටික ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මුල් ළමාවිය සංවර්ධනයේ සැබෑ සංවර්ධනයක් බවට පත් කරන්න පුළුවන්. ගරු ඇමතුමිය කතා කරන්න.
ගරු ඇමතුමිය
පෙර පාසල් පිළිබඳව අපි මේ වෙනකොට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා ලෝක බැංකු ණය ආධාර යටතේ. මේ වෙනකොට පෙර පාසල් 1500කට අපි ඒ යටිතල පහසුකම් භෞතික සම්පත් ඒ සියල්ල ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ගුරුවරුන් පුහුණු කිරීම 5500ක් විතර මේ වෙනකොට ගුරුවරුන් පුහුණු කරලා තියෙනවා. ඉතින් මේ වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
ඔහොම හොඳයි ගරු ඇමතුමියනේ. ඔබතුමිය එමෙනි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා නැත්නම් ආරම්භ කරන්න හරි යනවා නම් මං හිතනවා ඒක ඉතාමත්ම හොඳ පුණ්‍ය කර්මයක් හැටියටයි මම දකින්නේ. බොහොම ස්තුතියි. ඒ නිසා මම ඒ සම්බන්ධව දිගින් දිගට කතා කරන්න යන්නේ අපේ ලසන්ත අලගියවන්න අපේ හිටපු ඇමතුමා ඒ වගේම ශ්‍රියානි විජේවික්‍රම
විනාඩියකින් අවසන් කරන්න.
ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීතුමිය මේ පිළිබඳව කතා කරපු නිසා කොහොම නමුත් මෙන්න මෙවැනි වැඩපිළිවෙලක් දියත් කරලා මං හිතන්නේ මේ අමාත්‍යාංශ වලින් මේ රටේ සමස්ත ජනතාවට ඉතාමත්ම හොඳ සේවයක් ලබා දීමට ඔබගේ අමාත්‍යාංශ දෙකේ ඉන්න නිලධාරීන්ටත් ඒ වගේම ඔබටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම මම අර කාන්තාව ගැන කතා කරනකොට ගරු ඇමතුමිනිය අම්මා ගැන කතා කරේ අද මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය මේ තත්ත්වය විසඳන්න අපට ඉතාමත් හොඳ ගුණාත්මක වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්නේ ගුණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරන්න
ඔය
පෙර පාසල පාසල දහම් පාසල ඉඳලා ඒ දරුවන්ට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ඔය වැඩිහිටි නිවාසවල සහ අනෙකුත් පොදු වැඩසටහන් වලදී ඒවා ක්‍රියාත්මක කරන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ගරු විජයපාල ඇටිආරච්චි මන්තුමා
මුලාසනී ගරු මන්ත්‍රීතුමනි මයි ස්තුතිවන්ත වෙන ඔබතුමාටත් විශේෂයෙන්ම අද ඉතාමත් වැදගත් වැසීර්ෂයක් වෙනුවෙන් වචන කීපයක් මේ ගරු සභාව හමුවට ඉදිරිපත් කරන්නට ලැබීම ගැන. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් එවැගේම කාන්තා ළමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් මම හිතනවා මම කනගාටු වෙනවා මුලින්ම අයිතනේ මට ලැබෙන සීමිත වේලාව තුළ මේ වසර 4 මාරක කාලයක් තුළ මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට කරන්න බැරි වෙච්ච වැඩ කොටසක් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ස්තුතිය මුළු මහත් රටේ ජනතාව වෙනුවෙන් මං සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා ප්‍රමුඛ එම අමාත්‍යාංශයට පිරිනමන ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමාටත් මම සඳහන් කරන්නට ඕන මම දකුණෙන් ගාල්ලෙන් පටන් ගත්තොත් පයිතනේ පැය ගණනාවක් එක දිගට කතා කරගෙන යන්න කරුණු ප්‍රකාරණා රාශියක් තිබෙනවා කුලාසනී මන්ත්‍රීතුමනි. මම දන්නවා එදා සුනාමි කෙද වාචකෙන් අපට අහිංවෙච්ච මහමෝදර රෝහල වෙනුවට එදා ජර්මන් ෆෙඩරල් ජනරජයේ අපි හිටපු චාන්සල මිලියන 3000ක විතර මුදලක් මේ රටට ත්‍යාගයක් හැටියට දුන්නා. 2000 අපි දන්නෝ එදා 2006 මේක ආරම්භ කළා. 2014 වෙනකන් 2015 ජූලි මාසේ 15 වෙනකන් මේකේ අඩිතාලම විතරයි තිබුණේ. නමුත් යහපාලන ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න දින 100 ආණ්ඩුවට පිරිසිද්ධ වෙන්න මම හිටපු සෞඛ්‍ය ඇමති හැටියට ගරු ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ රාජිත ඇමතිතුමා මේ කටයුත්ත වෙනුවෙන් ආරම්භ කරේ දා අපි දැක්කා මේ ඡන්දයට නාම යෝජනා දීපු වෙලාවක. යුරෝ මිලියන 43ක් එක ත්‍යාගයක් හැටියට මේක ණයක් හැටියට අපි අරගෙන ඇඳන් 600ක සල්ලාගාර 6ක් එක්ක මේ රටේ දැවැන්තම මාතෘ රෝහල ගාල්ලේ කරාපිටිය මගේ ආසනේ වැඩ අවසන් කරලා තියෙන අවුරුදු 4ක් තුල හිතානිද්ද ඔබතුමාට විවෘත කරන්න පුළුවන් කමක් තිබෙනවා. මම වගේ ගෞරවය පිරිනමනවා ඉතිහාසයේ මේ දැවැන්තම ව්‍යාපෘතිය 175,000ක වියදමින් අපි අවුරුදු 4ක් තුල අවසන් කරන්න පුළුවන් කමක් තිබුණා. ඒකේ යම් යම් ගැටලු කීපයක් තිබෙනවා. මේ ආවේ විවාදය අවසන් වෙච්ච ගමන් ගරු අමාත්‍යතුමාගේත් අමාත්‍යංශ ලේකම්තුමේගේත් මූලිකත්වයෙන් මේ සඳහා සාකච්ඡා කළ ඉදිරි මාස 5 ඇතුළත මේක විවෘත කරන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා. ඒ විතරක් නෙමෙයි මම සඳහන් කරන්නට ඕන අද මම ගාල්ල ප්‍රදේශයේ ඉඳලා ආවේ විශේෂයෙන්ම ගෙවාගෙන ආවේ විනාඩි 6ක් 7ක් මේ ස්ථානයේ මේක කතා නොකරොත් මම හිතනවා මට මහජන නියෝජිතක හැටියට ගාල්ලේ ජනතාව දකුණු පළාතේ ජනතාව දීපු සහයෝගයට කෘතවේදීත්වයක් දක්වනවා. මං එනකොට ගාල්ල කරාපිටියේ රෝහලේ අද උදෑසන තිබුණා එක්තරා වෘත්තීය සමිතියක් එදනිලධාරීන්ගේ සංගමයක් වර්ජනයක් දියත් කළා. මම සතුටු වෙනවා මේසා විශාල වැඩ කොටසක් ගාල්ලට කරලා තියෙද්දි 120%ක්වත් මං හිතන්නේ මම ඒ සඳහා සම්බන්ධ වුණේ නැහැ. 80%ක් ඉතාම සාර්ථකව මේ වැඩ වර්ජනය අසාර්ථක කරන්න කටයුතු කළා. මගේ ගෞරවය ඒ සියලු මෙහෙද නිලධාරීන්ට පිරිනමනවා. මොකද මේසා විශාල වැඩ කොටසක් කරද්දි එය වෙනුවෙන් අපි සදහන් කරන්නට ඕන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි හෙද නිලධාරීන්ගේ වැටුප සඳහා 20%ක වැඩි ප්‍රතිශතයක් අරන් දීලා අපි දැක්කා 2018 කෝටි 390ක මම හිතන්නේ කෝටි 390,39,000ක් තමන්ගේ වැටුප් වලට එකතු කරන්ඩ ගරු අමාත්‍යතුමා තමන්ගේ අමාත්‍යංශ විසින් කටයුතු කරලා තිබෙනවා. එනිසා එදිනෙදා ජනතාවගේ ඉතාමත්ම අවශ්‍යතාවයක් තිබෙන මේ නිරෝගීකම වගේම තම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන වරම අහිමි කරන්නට දේශපාලන බලල් අතක් පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා නම් මම හිතන්නේ මම ඉතාමත් කනගාටු වෙනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි ගාල්ල ප්‍රදේශයේ සිද්ධ වෙච්ච බොහෝ දේවල් දිහා බැලුවම මම සඳහන් කරන එතනින් උදාහරණයක් අරන් දැන් කරාපිටිය සික්සන රෝහල 1991 විතර කාලේ ආරම්භ කරේ ශ්‍රීමත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ. ඊට පස්සේ කරාපිටියට යම් සේවයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජිත සේනාරත්න මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ තුලේ කියන එක මම විශේෂයෙන්ම ඉතාමත්ම මම හිතනවා නිහතමානීව ප්‍රකාශ කරන්න ඕන. මේකෙදි අපි දන්නවා මේ වන විට එම රෝහලට දැවන්ත මහල් වාට්ටු සංකීර්ණ ඉදි වෙනවා. මම අර සේවය වගේම දස මහල් ලදරු ලෝක ඒකකයක් දසමහල් වාට්ටු සංකීර්ණයක් එක්කම දසමහල් දන්ත වෛද්‍ය ජන්ත රෝග සඳහා අවශ්‍ය ඒ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රෝහලක්. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විශේෂයෙන්ම පිළිකා රෝගය සඳහා අවශ්‍ය කරන ඉතාමත් වැදගත් යන්ත්‍ර කීපයක් අපි ආරම්භ කරලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය පහසුකම් දෙන්න. එක යන්ත්‍රයක් රුපියල් මිලියන 500යි. ලින ඇක්සලේටර් යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 500යි. ඒකෙන් ඉතාමත්ම වැදගත් බයිතනේ පහසුකම් ඒකම පිළිකා රෝගීන් සඳහා ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රෝහලට ලැබිලා තියෙනවා මේ කාලය තුල අපි සඳහන් කරන්නට ඕන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි
ගර්භන්තුමාතාව විනාඩියකින් අවසන් කරන්න. රෝගීන්
70%කට පමණ දවසකට ප්‍රතිකාර කරන්න පුළුවන් ඒ වගේ යන්ත්‍ර 11ක්. ඒ නිසා මේවා කියන්න කාරණා තිබුණත් මම කනගාටු වෙන ඒ සඳහා අපට කාලෙන් අවසර ලැබෙන්නේ නැහැ. නමුත් අපි සඳහන් කළ යුතු වෙනවා කවුරු හරි කියනවා නම් මේ රජය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඖෂධ වර්ග පිළිබඳව කතා කරනකොට ඒ වගේම හෘද සත්කම් සඳහා විශේෂයෙන්ම ලබා දීපු නොයෙක් උපකරණ වල වටිනාකම කොච්චර අඩුවෙන් දෙනවද කියලා කිව්වොත් ඒ වගේම අර එතුම කියනවා මම හිතනවා මම කනගාටු වෙනවා අපේ මිත්‍ර පියල් නිසාන්ත මැතිතුමා ප්‍රකාශ කර මේ මේවයි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය ප්‍රමිතිය පිළිබඳ අවුරුදු දෙකක් තිස්සේ මේව අඩු කළා කටයුතු කර ප්‍රමිතිය
ගරුමන්තුමා දැන් අවසන් කරන්න
මේ හිතන්නේ එතුමට තිබුණාට ඒකාබද්ධයට තිබුණාට මේ රටේ සාමාන්‍ය අහිංසක දුක් විඳින ජනතාවට නෑ ඒ නිසා තමයි එතුමන්ලා අද
සමහර වෙලාවට
සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ රජයට සෞඛ්‍ය අමාත්‍යතුමාට බුදු වෙන්න ඕන අපේ ජීවිත බේරගත්තට කියලා
අද
ප්‍රකාශ කරන තත්ත්වෙට පත් වෙලා තියෙන නිසා
මම
ඔබතුමාට බාධා කරන්නේ නෑ නමුත් දහසකුත් දේවල් අපිට කතා කරන්න තිබෙනවා මම ඉල්ලනවා ඉදිරි කාලයේ මේ තිබෙන අඩුපාඩුකම් ටික ඉතාමත් ඉක්මනින් නිම කරවලා ඒ සඳහා තිබෙන මේ නොයික් පිදී
සමාජදීලි එක්කම
දේශපාලන ඇඟිලි ගැහින් තුලින් මේ විනාශ කරන්නට කටයුතු කරන සියලුම කුමන්ත්‍රණයන් පරදවලා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු ඉදිරියට යන්න අවශ්‍ය ශක්තියත් සෞඛ්‍ය අමාත්‍යතුමාට හයිය දෙන්න අපි නිරන්තරයෙන් දකුණේ මිනිස්සු හැටියට අපි ලබා දෙනවායි කියන පණිවිඩය මේ රටේ ජනතාවටත් අපි ප්‍රකාශ කරනවා මේ අයවැය ඉතාම විශිෂ්ටතම සේවාවක් සිද්ධ වෙච්ච එක්කම අපේ කාන්තා කටයුතු අමාත්‍යතුමියටත් මට සුභපතන්ට ඕනේ එතුමිය පිළිබඳ කතා කරන්න බැරුණා නමුත් එතුමියත් විශාල වැඩ
කොටසක්
ඉලි කලාපයේ සම්වර්ධනය කරන්න එතුමට මුදල්
එතුමියට ගරු චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා
நன்றி தலைமையாங்கிற உறுப்பினர்களே இன்று குளிர்நிலை விவாதத்தில் என்னை பேச அனைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன் குறிப்பாக இன்று மிக முக்கியமாக சுகாதார அமைச்சர் ராஜித சேனரத்ன அவர்கள் இன்று காலை முதல் இங்கிருந்து பாராளுமன்ற உறுப்பினர்களுக்குரிய குறைகளை கேட்டு அதற்குரிய பதில்களையும் அவர் காலையிலிருந்து வழங்கி கொண்டிருக்கிறார் அந்த வகையில் ஒரு அமைச்சர் என்ற வகையில் ஒரு மக்களுடைய குறைகளை தெரிவிக்கின்ற இந்த அமைச்சர் என்ற வகையில் அவருக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன் அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே வடக்கில் மிக முக்கியமாக சுகாதாரத்துறை என்பது ஒரே ஒரே வைத்தியசாலை மட்டும்தான் ஜப்னா டீச்சிங் காலேஜ் டீச்சிங் ஹாஸ்பிட்டல் மட்டும்தான் மத்திய அரசாங்கத்துக்கு கீழ் இருக்கிறது மற்ற வைத்தியசாலைகள் எல்லாமே மாகாணத்துக்குட்பட்ட வைத்தியசாலைகளாக தான் இருக்கிறது அந்த வகையில் அங்கிருக்கின்ற அபிவிருத்திகளில் தாங்கள் கூடின கவனங்கள் செலுத்தி வருகிறீர்கள் இருந்தாலும் அங்கிருக்கின்ற குறைபாடுகளில் ஒரு சில முக்கியமான விடயங்களை நேரத்தில் கருத்தில் கொண்டு ஒரு சில முக்கிய விடயங்களை தங்களுக்கு முன்வைக்க விரும்புகின்றேன் கௌரவ அமைச்சர் அவர்களே நெதர்லாந்து நாட்டினுடைய நிதி வடக்கிற்கு தங்களுடைய உதவியால் கிடைத்தது அந்த அதன்போது வடக்கில் இருக்கின்ற 4 மாவட்டங்களுக்கும் அதற்குரிய நிதி பகிர்ந்தளிக்கப்பட்டது அதன்போது நீங்கள் கிட்டத்தட்ட 1.5 வருடங்களுக்கு முன்பாக மன்னர் வைத்தியசாலைக்கு நீங்கள் விஜயம் செய்தீர்கள் விஜயம் செய்தபோது நான் உங்களிடம் நேரடியாக கேட்டிருந்தேன் கௌரவ அமைச்சர் அவர்களே இந்த மன்னாருக்கு ஓபிடி புது பில்டிங் எக்ஸலன்ட் யூனிட்டோட எங்களுக்கு மிகவும் தேவையாயிருக்கிறது என்று அதற்கு நீங்கள் கூறினீர்கள் நான் அதற்குரிய இந்த நிதியில் வராவிட்டால் பரவாயில்ல அதற்குரிய நிதியை தான் மிக விரைவில் அதற்குரிய ஆயத்தங்களை செய்வதாக கூறினீர்கள் நானும் தங்களுடைய அமைச்சருக்கு இது தொடர்பாக நான் வந்திருக்கின்றேன் நீங்கள் அதற்கு ஒரு சாதகமான பதிலை வழங்கினீர்கள் ஆனால் தங்களுடைய செயலாளருடன் நான் அதை தொடர்பாக கதைத்த போது 2020 தான் அந்த வேலை திட்டங்கள் நடைபெறுவது சாத்தியமாக தங்களுடைய செயலாளர் எனக்கு கூறியிருந்தார் கௌரவ அமைச்சர் அவர்களே நான் தங்களிடம் கேட்பது என்னவென்று சொன்னால் நீங்கள் கூறினீர்கள் 3 வேலை திட்டங்கள் மன்னார் பொது வைத்தியசாலை முருகன் வைத்தியசாலையில் 3 பொது திட்டங்கள் ஆரம்பிக்க உள்ளதாக கௌரவ அமைச்சர் அவர்களே 2019 நீங்கள் அதற்குரிய வேலை திட்டங்களை ஆரம்பிக்க வேண்டும் என்று நான் இன்றைய இந்த குளிர்நிலை விவாதத்தில் உங்களுக்கு நான் ஒரு கோரிக்கையாக வைக்க நேரென்று சொன்னால் 100,000 மேற்பட்ட கிட்டத்தில் 140,000 மக்கள் வாழ்கின்ற மன்னார் மாவட்டத்தில் தனியார் வைத்தியசாலைகள் இல்லை அங்கு எவராக இருந்தாலும் மாவட்ட வைத்தியசாலையில் தான் அவர்கள் தங்களுடைய சிகிச்சையை பெற வேண்டும் அப்படி இருக்கின்ற போது கிட்டத்தட்ட 100 வருடங்களுக்கு முற்பட்ட ஒரு கட்டிடம் தான் அங்கே இருக்கின்ற ஓபிடி பில்டிங் அந்த கட்டிடத்தில் இருக்கின்ற வசதிகள் குறைவு காரணமாக பல குறைபாடுகளை எங்களுடைய மக்கள் எதிர்நோக்கி கொண்டிருக்கிறார்கள் ஆகவே நீங்கள் ஒரு முற்போக்கான ஒரு அமைச்சராக இருக்கின்ற காரணத்தினால் நான் உரிமையாக கேட்கின்றேன். 2019 ஆண்டு இந்த இதற்குரிய மன்னார் மாவட்டத்தில் தாங்கள் உறுதியளித்ததன்படி செய்ததாக குறிப்பிட்ட அந்த ஓபிடி பில்டிங்கை நீங்கள் ஆரம்பித்து வைக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் எங்களுடைய முல்லைத்தீவு மாவட்டத்தில் அங்கு மெடிக்கல் வார்ட் காம்ப்ளெக்ஸ் என்று மிக முக்கியமாக தேவையாக இருக்கிறது மாஞ்சோலை ஹாஸ்பிட்டலில். அந்த மாஞ்சோலை ஹாஸ்பிட்டலில் மெடிக்கல் வார்ட் தேவையாக இருக்கிறது என்பதை அங்கிருக்கின்ற ஆர்டிஎச்எஸின் மூலம் ஒரு ஆர்டிஎச்எஸ் தங்களுடைய அமைச்சின் செயலாளரிடம் தெரிவித்த போது 12ஆம் தேதி தங்களுடைய செயலாளர் கூறியிருந்தார் நிச்சயமாக அது செய்யப்பட வேண்டிய தேவை என்று. ஆனால் கிட்டத்தட்ட அதற்கு 423 மில்லியன்கள் தேவைப்படுகிறது. 200 பெட்டுகளை கொண்ட அந்த 4-story பில்டிங் இது மிக முக்கியமான தேவையாக எங்களுடைய மாவட்டங்களில் இருக்கிறது. அந்த மன்னார் கட்டிடமும் முல்லைத்தீவுக்குரிய மெடிக்கல் வார்ட் காம்ப்ளெக்ஸும் 2019 ஆம் ஆண்டு இந்த வருடம் ஆரம்பிக்க வேண்டும் என்று நான் கௌரவ அமைச்சரை கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, முல்லைத்தீவு மாவட்டத்தில் விஓஜி வைத்திய நிபுணர்களுடைய பற்றாக்குறை சகல மாவட்டங்களிலும் இருக்கிறது. அங்கு விஓஜி இல்லை, முல்லைத்தீவு மாவட்டத்திற்கே விஓஜி இல்லை. அவர்
கௌரவ உறுப்பினர் இன்னும் ஒரு நிமிடம் இருக்கின்றது.
கிளிநொச்சியில் இருந்துதான் அங்கு வந்து செல்கின்றார். ஆகவே அந்த விஓஜி தேவை. அடுத்ததாக மல்லாவி வைத்தியசாலையில் எக்ஸ்ரே எடுக்கிறதுக்குரிய டெக்னீஷியன் இல்லாத காரணத்தினால் மல்லாவி வைத்தியசாலையிலிருந்து கிட்டத்தட்ட ஒரு நாளைக்கு 8 தடவைகளுக்கு மேல் அம்புலன்ஸ் வந்து கிளிநொச்சி ஹாஸ்பிட்டலுக்கு வந்து போகுது. இந்த எக்ஸ்ரே டெக்னீஷியன் இல்லாத காரணத்தினால், எக்ஸ்ரே மிஷின் இருக்கு, அதுக்குரிய சகல வசதிகளும் இருக்கிறது, டெக்னீஷியன் வழங்கப்படாத காரணத்தால ஒரு நாளைக்கு 8 ஆம்புலன்ஸ். நான் அண்மையில் அந்த வைத்தியசாலைக்கு விஜயம் செய்திருந்தேன். அந்த வைத்தியசாலையில் இருந்து 8 ஆம்புலன்ஸ் அதிகமாக கேட்டார்கள். ஏனென்று கேட்டபோது எக்ஸ்ரேக்கு 8 தரம் நாங்கள் கிளிநொச்சி வைத்தியசாலைக்கு அனுப்பி எடுக்க வேண்டிய தேவை இருக்கிறது, அங்கு வார்டில் அட்மிட் ஆகியிருக்கின்ற நோயாளிகளுக்காக. ஆகவே அந்த ஒரு எக்ஸ்ரே டெக்னீஷியனை வழங்கும் பட்சத்தில் மிகப்பெரிய ஒரு அந்த பிரதேசத்து மக்களுக்கு மிகப்பெரிய ஒரு உதவியாக இருக்கும். ஏனென்று சொன்னால் கிட்டத்தட்ட 8க்கு மேற்பட்ட ஆம்புலன்ஸ் ஓட வேண்டிய தேவையும் இல்லை. அந்த பிரதேசத்து மக்களுக்குரிய
உறுப்பினர் நிறைவு செய்யும்
ஒரு நிமிடம் தான். அந்த பிரதேசத்துக்குரிய கிட்டத்தட்ட 20,000 பேரை பராமரிக்கின்ற அந்த வைத்தியசாலை, முல்லைத்தீவு மாவட்டம் என்பது மாந்தை துணுக்காய் தொடக்கம் கொக்குளாய் வரை வருகிறது. அந்த இந்த மாந்தை கிழக்கு துணுக்காய் 2 பிரதேச செயலங்களுக்கு உட்பட்ட மக்களை பாதுகாக்கின்ற அவர்கள் செல்கின்ற வைத்தியசாலையா மல்லாவி வைத்தியசாலை திகழ்கிறது. அந்த வைத்தியசாலைக்கு கௌரவ அமைச்சரவர்களை அவசரமாக ஒரு எக்ஸ்ரே டெக்னீஷியனை உடனடியாக வழங்கும்படியும் நான் கூறின கருத்துக்களை தங்களுடைய உரையில் பதில் கூறும்படியும் கேட்டுக்கொள்கிறேன். நன்றி.
நன்றி கரு சமிந்த விஜயசிரி மந்துமா
காரகசபா சபாபத்துமணி ஸ்துதி வந்தேனோ அபுத்துமாட்ட விழா வளவாதியும் இழுவேன். அப்படி காரகபாஸ்தாவட එකතු වෙන 11 වෙනි දවසේ පෙරටේ වැදගත් අමාත්‍යාංශ දෙකක් සඳහා එකතු වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳවත් මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුව දිහා බැලුවම මේ පාර්ලිමේන්තුවේ තිබිච්ච ලොකු ඉසරදයක් ලෙඩක් නිම කරන්නට කටයුතු කරපු ආණ්ඩුවක් හැටියට එක පැත්තකින් අපි සතුටු වෙනවා. අපි දන්නා මොනසුනේ මන්ත්‍රීතුමනි අපේ 2015 ජයග්‍රහණය කරලා ජනාධිපතිවරුනේ දිනලා අපි මහමැතිවරේ ජයග්‍රහණය කළා මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ පාර්ලිමේන්තුව කටයුතු කරන්න අපට අවස්ථාව දුන්නේ නැහැ. ඒ ලෙඩක් තිබුණා විපක්ෂයට. ඒ ලෙඩ ඉසරදයක් හැටියට ගිහිල්ලා අසංගතයක් හැටියට නිර්මාණය වුණා. ඔය සෙන්කෝලේ පිල්ලීම, ඒ වගේම කථානායකවරට පහර දීම, මේ කියන කාරණේ වසංගතයක් හැටියට නිර්මාණය වුණා. ඒ වසංගතයට අපි තිත තිබ්බා. ඒ තිත දෙන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය කරේ මං හිතන්නේ විශේෂයෙන්ම නොබිව අපි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන නිසා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරන්න අපට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම අපිට අපේ සෞඛ්‍ය ඇමතුමා ලබා දෙව හයියේ කියන කාරණේ මතක් කරගන්න. ඉතින් අපි සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවත් අද තිබිච්චේ ඉසරදයේ ඒ ලෙඩේ නිම කරන්න පුළුවන් කටයුතු කරා. ඒ වගේම තමයි මං හිතන්නේ අපි ජනමතයක් එක ගොඩනැගිච්ච ආණ්ඩුවක්. අපි 2015 ජනවාරි 8 වෙනිදා ජනතාවට දුන්න පොරොන්දු බොහෝ බොහෝ අමාත්‍යංශ ගත්තොත් බොහෝ අමාත්‍යංශ තද අමතක වෙලා. හැබැයි අපේ සෞඛ්‍ය ඇමතුමා ඒ වගේම අපේ කාන්තාකරුතුක ඇමතුමිය වගේ අමතිවරේ ජන මතයත් එක්ක ඒ ජන මතයට උත්තර බඳවින්න යන වැඩපිළිවෙල. ඒ නිසා තමයි අපි අද කතා කරන්නේ. අපි පියාලනි ශාන්ත මන්ත්‍රීතුමා කව රැකියා ප්‍රශ්න අපේ රැකියා ප්‍රශ්න තියෙනවා. මේ රැකියා ප්‍රශ්න තිබුණත් අද අපිට ගමට බැහැලා රටට ගිහිල්ලා පොළවේ පය ගහලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගරු ඇමතුමිය රාජිත ඇමතුමිය ඔබතුමාලගේ වැඩපිළිවෙල හරි නිසා. බුදුමාලේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු. ඒ නිසා අපි අද තා සතුටින් මේ අමාත්‍යංශයට කතා කරන්නේ. අපිටත් පාරේ බැහැලා යන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය කළා දුන්නා. දැන් බලන්න අද ප්‍රශ්න ඒකාබද්ධ කණ්ඩායම මම දන්නා ඒකාබද්ධ නැහැ අද. අද විපක්ෂයම නැහැ අද. ඒ විපක්ෂයට ඇවිල්ලා කෙලින් හිටගෙන කතා කරන්න බැරි තත්ත්වෙට උදා වෙලා තියෙන්නේ ඇයි? අද අපි නිවැරදි ගමනක් යනවා. ඔවුන් සමහර ප්‍රශංසා මුඛයෙන් අපිට කතා කරා. ඉසයි ප්‍රශංසා මුඛය නිර්මාණය කරන්න කටයුතු කරපු ගරු අමාත්‍යවරු තමයි අද මේ කටයුතු කරන්නේ. ඉතින් මම හිතන මේ අමාත්‍යංශ දෙක ගත්තොත් ගරු අමතුමිනි ඔබ අපේ රටේ අද ගත්තාම බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් ගත්තොත් අපි සෞඛ්‍ය ශේෂයේ විශාල මුදලක් වෙන් කරනවා. ඒක හොඳයි. හැබැයි අපේ නිරෝගිමත් සමාජයක් නිර්මාණය වෙනවා නම් නිර්මාණය කරනවා නම් මම හිතන සෞඛ්‍ය ශේෂයට අපර වැඩි මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒක හදන්න බෑ අපිට. ඒ හදන්න බැරි අද මේ වයසක සමාජය අපි ගත්තාම අපිට මේ අබ්බැහි වෙලා තියෙන පුරුදු වෙලා තියෙන මේ සමාජ රටාවට අපි අබ්බැහි වෙලා තියෙනවා. අපි ඒයින්තර දෙයක් අපි යන්නේ නැහැ. හැබැයි මුල්ලමාවිය සමා මධ්‍යස්ථානයේ පෙර පාසල කියන තැනින් අපිට පටන් ගන්න පුළුවන් කර හැමතු වෙනවා මං හිතනවා කර හැමතුමනි ඔබතුමා අභියෝග රසක් ජයගත්තා මේ රටේ ලෙඩු නඩු කරන සෞඛ්‍ය සම්පන්න සමාජය නිර්මාණය කරන්න කර හැමතුමා සම්බන්ධ කළා හොඳ ඒකාබද්ධ වැඩසටහනක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ තුලින් අපි රට ගොඩ ගන්න පුළුවන් මං හිතනවා මේ අභියෝග ඔබතුමා දිනගෙන
ඒක ඔබතුමා තව විනාඩියක්
තියෙනවා ඔබතුමා ප්‍රායෝගික අමතිවරයෙක් කැඩියට ඔබතුමා විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා කර හැමතුමා ඒක සිද්ධියක් මතක් කරන්න ඔබ සහ ඔබේ પરම්පරාවටම පින්ගෙන වැඩපිළිවෙලක් අපේ ප්‍රදේශයේ හිටියා අයිංසක වැඩ හිටියෙක් ඔහුට හෘදාබාධයක් තිබුණා ඔතේ සෙන්තක දාන්න බෑ මේ මුදල අහනකොට ඔහුගේ ජීවිතය පිළිබඳව ඔහුගේ පෞල් ජීවිතය පිළිබඳව ප්‍රශ්න තිබුණා ආදායම නැහැ හැබැයි බොහෝ වෙලාවකට උත්සාහ දරුවා දරුවෝ ටික එකතු වෙලා අම්මලා ටික එකතු වෙලා තියෙන දේපොළ ටික විකුණලා දාලා මේක ගොඩ ගන්නයි කියලා හැබැයි තාත්තා කැමති වුණේ නැහැ අවසානයේ ඔබතුමාට පින් සිද්ධ වෙන්නට ඔබතුමා ඒ සෙන්තක අඩු කරපු නිසා අදට ජීවත් වෙලා ඉන්න ඔබට පින් දෙමින් අපේ ආණ්ඩුවට පින් දෙමින් අපිට ප්‍රශංසා කරමින් අයිසා මම හිතනවා මෙන්න මේ දෙවන්ත වැඩපිළිවෙල තුළ ඒකක් මම කිව්වාද කී දහක් ජනතාව වේරලා තියෙනවද ලෙඩුන් හැටියට අද කී දහක ජනතාව ඉතා සුකෝභී ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය වෙලා තියෙනවා මම හිතනවා මෙන්න මේ වැඩපිළිවෙල දියත් කරන්න යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිය ආශිර්වාදයේ තියෙන ඉතින් නිසා අපේ ඒකාන්ත කටයුතු ඇමතුමිය විශේෂයෙන්ම එතුමගේ අමාත්‍යංශ විදියට ගත්තා සමහරට මුදල් ප්‍රතිපාදන ටිකක් මදි කියන කාරණේ අපට දැල්ලා තියෙනවා මම හිතනවා රජයක් හැටියට මුදල් අමාත්‍යවරුගේ විශේෂ අවධානය යොමු කරලා මේ මුල් ළමාවිය සමග මධ්‍යස්ථාන හදන්නට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න රටක් ඉදිරියට යන්න
පුළුවන් වැඩපිළිවෙල
අමාත්‍යංශ දෙකකින් ගොඩ ගන්න වැඩපිළිවෙලේදී අපේ දායකත්වය අපේ ශක්තිය ඔබ දෙබලට දෙනවා කියන කාරණේ මතක් කරමින් ස්තුතිය ප්‍රකාශ වෙන හිදී
ස්තුතිය